අද රට ගුරුගෙදර තුලින් අප සෝදානම් ආදරණීය දුව පුතේ සිංහල භාෂාව සහ සාහිත්‍ය විෂයට අදාළව සාකච්ඡා කරන්නට ඒ සඳහා පැරුම් කරනවා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන වත්තේගම කලාපේ සිංහල විෂය ගුරු උපදේශක ගුණරත්න දසනායක මහතාට සහ දිනවර අධ්‍යාපන කලාපේ ගෙලියොය උඩ අලුදෙණිය මහවිද්‍යාලයේ සිංහල විෂය ආචාර්ය මාලන් කරුණාරත්න මහතාට.
අයිබෝන් මධ්‍යපළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කඳුරට සේවය හා ඒකාබද්ධව ගෙනෙන ලබන මැදරට ගුරුගෙදර වැඩසටහනේ සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයට අදාළව කරුණු සාකච්ඡා කරන්නට යන මේ මොහොතේ අපහ එක්වන සියලුම දුවල පුතාලට අප සුබ ප්‍රාර්ථනා කරමින් ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. අදනි දුවේ පුතේ, අප අද බලාපොරොත්තු වෙන ඔබත් එක්ක කතා කරන්නට 10-11 ශ්‍රේණිවල සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයට අදාළව සිංහල සාහිත්‍ය සංග්‍රහයේ දෙවන පාඩම ගුත්තිල වෙන නද. ඔබ දන්නවා ජාතක කතාවක් ඇසුරෙන් ලියවිච්ච පද්‍ය සංග්‍රහයක් තමයි ඔබට මේ පාඩමේදී ලැබෙන්නේ. මේ සඳහා අද අප ආරාධනා කළා දිනුවර කලාපේ ගෙලියොය උඩ අලුදෙණිය මහවිද්‍යාලයේ සිංහල විෂය භාරාචාර්ය මාලන් කරුණාරත්න මහත්මයාට. මම ඉතාම ගෞරවයෙන් ඔබතුමා පිළිගන්නවා මාලන් කරුණාරත්න මහත්මයා. ආයුබෝවන්.
ආයුබෝවන්.
අපි බලාපොරොත්තු වෙනවා අද දරුවන්ට මේ සිංහල විෂයෙන් අදාළ මේ සාහිත්‍ය විෂයට අදාළව ගුත්තිල වෙන නද පාඩම පිළිබඳ සාකච්ඡා කරන්න. මේ පාඩමට යන්නට ඉස්සෙල්ලා මාලන් කරුණාරත්න මහත්මයානේ මම දැනගන්න කැමති ඔබතුමාගෙන්, අපි දරුවෝ බලාපොරොත්තු වෙනවා මේ සාහිත්‍ය කියන්නේ මොකද්ද? පද්‍ය සාහිත්‍ය කියන්නේ මොකද්ද? පද්‍ය සාහිත්‍ය ආරම්භය සිද්ධ වෙන්නේ කොහොමද? සාහිත්‍ය කියන්නේ මොකක්ද කියන කාරණේ අපිට මුලින්ම මේ ගැන පැහැදිලි කිරීමක් කළොත්.
ඔව්, දසනායක මහත්මයා කියපු විදිහට අද අපේ දරුවන්ට අද අපි සාකච්ඡා කරන්න යන්නේ සිංහල සාහිත්‍ය සංග්‍රහයට අදාළ වෙන දෙවෙනි පාඩම. පාඩම නම් කරන්න පුතේ ගුත්තිල වෙන නද කියලා. එතකොට මූලාශ්‍ර කෘතිය ගුත්තිල කාව්‍ය. ඉතින් අපේ දසනායක මහත්මයා මගෙන් ඇහුවේ සාහිත්‍ය කියන්නේ කුමක්ද කියන කාරණා. සහිතස්ස භාවෝ සාහිත්‍යම්. මේ නිර්වචනයට අනුව සහිත බව, සහිත කියන නාම ප්‍රකෘතියට ය කියන තද්දිත ප්‍රත්‍ය එකතු වෙලා සාහිත්‍ය කියන වචනේ ගොඩනැගෙනවා. එතකොට මේ සහිත බව කුමක් සහිත බවද? පුතේ රස සහිත බව. එතකොට අතීතයේ ඉඳන් පුරාණිකයෝ මේ සාහිත්‍ය කියන අදහස දෙන්න කාව්‍ය කියන වචනේ යොදා ගන්නවා. කාව්‍ය කියන වචනේ. එතකොට කාව්‍ය කියලා ගත්තහම අපේ දසනායක මහත්මයා මේ කොටස් දෙකකට බෙදෙනවා, ගද්‍ය කාව්‍ය සහ පද්‍ය කාව්‍ය කියලා. අපේ මාතෘකාව එන්නේ අද පද්‍ය කාව්‍ය. එතකොට පද්‍ය කාව්‍ය කියන එක ගත්තත් ඒකත් කොටස් වෙනවා. මහා කාව්‍ය, ඛණ්ඩ කාව්‍ය, කෝෂ කාව්‍ය, චම්පු කාව්‍ය. එහෙම ආපුවාම අපේ ගුත්තිලය අන්තර්ගත වෙන්නේ ඛණ්ඩ කාව්‍ය කියන පද්‍ය කාව්‍ය ගණයට. මේකේ සර්ග බෙදීමක් නැහැ. එතකොට පරිච්ඡේද බෙදීමක් නැහැ. ඒ නිසා මේක කව් සිලුමිනට හා අග තැන්හිලා සලකන්න පුළුවන්. දැන් කෞසලිම්න අපි සලකන්නේ මහා කාව්‍ය සම්ප්‍රදායේ මහා කාව්‍ය හැටියටනේ.
අනිවාර්යයෙන්ම
නේද? එතකොට චූල සම්ප්‍රදායේ මහා කාව්‍ය හැටියට අපිට ගුත්තිලය නිර්වචනය කරන්න පුළුවන්. මම හිතන්නේ ඒක එහෙම කිව්වොත් ඒක ਵਿਚාරෙන් සමුගැනීමක් නෙමෙයි. මොකද ගුත්තිලය එහෙම් පිටින්ම චූල සම්ප්‍රදාය ආභාෂි කරගත් එකක්. එහෙම ආපු ගුත්තිලයට අපි දන්නවා දසනායක සර් මේකට තේමා කරගන්නේ ජාතක කතාවක් නේද?
ජාතක කතාව.
ජාතක කතාව. එතකොට ජාතක පොතේ එන ගුත්තිල ජාතකය තමයි මේකට තේමා කරගන්නේ.
ඔව්, මං කියන්නේ අර 242 ජාතක කතාව ජාතක පොතේ.
242 ජාතක කතාව. එතකොට ජාතක කතාවක් කාව්‍යකරණයට යොදා ගන්නවා කියන කාරණාව කෝට්ටෙන් පටන් ගත් එකක් නෙමෙයි. කෝට්ටෙන් පටන් ගත් එකක් නෙමෙයි. මේක පටන් ගන්නේ දඹදෙණියේ. ඊටත් ඉස්සරලා අනුරාධපුරෙන්. අසක්දා කවියෙන් පටන් ගන්න. ඊට පස්සේ සසඳාවත, මෝදිය උදාවත, හැබැයි ගීකාවි සම්ප්‍රදාය. එහෙම ආපු ගීකාවි සම්ප්‍රදාය දසනායක මහත්තය මේ කුරුණේගල යුදයේදී පිටපණිනවා සිව්පද සම්ප්‍රදාය.
සිව්පද සම්ප්‍රදායට.
අපේ සඳකිඳු දාකව අපි සාකච්ඡා කරන්න ඉතනදී. මේ ජාතක කතා කොයිතරම් මිනිස්සු අතර ජනප්‍රියද කියලා කියනවා නම් මිනිස්සුන්ට අවශ්‍ය වුණා කවියෙන් බණහන්. ඔය කවියෙන් බණහන යුගයේ ආරම්භ වෙන්නේ කුරුණෑගලී. ඒ ඔය සඳකිඳුරුදා කවි. එහෙම ඇවිල්ලා කෝට්ටේ සාහිත්‍යයට එනකොට ජාතක කතා කාව්‍යකරණයට යොදාගෙන බණකාව්‍ය සම්ප්‍රදාය තව තවත් එහාට ගියපු සාහිත්‍ය යුගය. මොකද අපේ සාහිත්‍ය ධරයෝ පිටපැන්නේ නැ අපේ සේන රජ්ජුරුවෝ ලියපු සියබස්ලා කරේ, ශ්‍රීමත් දණ්ඩීන්ගේ කාව්‍යාදර්ශ පරිවර්තනයේ ඒ සියබස්ලා කරෙන් අනුදත් කාව්‍ය මාර්ගයක් තිබ්බනේ. පෙදෙන් බුදු සිරිත ඈ, බසින් වත් සිරිත ඈ, පද යුතු බසින් නලු ඈ, අනතුරු ලකුණු දක්වම් කියලා. මම හිතන්නේ අපේ දරුවන්ට නම් මේක ටිකක් ඈතයි වෙන්න ඇති. ඒ වුණාට ඒ සියබස්ලා කර මාර්ගේ පිටපැන්නේ නැහැ. ඒ පිට නොපැන ජාතක කතාව සම්ප්‍රදාය කරගෙන ආවා. ඒ නිසා තමයි අපේ වස්තු විෂය බෝධිසත්ව සිරිත සහ මේ බුද්ධ චරිතය පාදක කරගන්නේ. එහෙම ඇවිල්ලා ඔන්න අපේ වැත්තෑවේ හාමුදුරුවෝ ගුත්තිල ජාතකේ පසුබිම් කරගෙන ගුත්තිල කාව්‍ය කියන චූල සම්ප්‍රදායේ මහා කාව්‍ය අපි අතරට ගේනවා. මම හිතන්නේ එතනින් එහාට ඔබතුමා කතා කරොත් හොඳයි. ගුත්තිල ජාතකේ මොකක්ද?
මම හිතන්නේ ජාතක කතා ගැන කතා කරනකොට ඔබතුමා ප්‍රකාශ කළා වගේම මේක සූත්‍ර පිටකයේ කුද්දකනිකායේ ජාතක දේශනා වෙන කතන්දරයක්. ගුත්තිල ජාතකය අපේ ජාතක කතා පොතේ 242 වෙනි ජාතක කතා විදිහට තමයි සඳහන් වෙන්නේ. අදනි දුවේ පුතේ ඔබට ලැබෙන මේ ගුත්තිල වෙනනද කියන පාඩමට පාදක වෙන්නේ ගුත්තිල ජාතකය. මේ ගුත්තිල ජාතකයේ පිළිබඳව අපි පොඩි හැඳින්වීමක් කළ යුතුම වෙනවා දරුවන්ට. ඒකට හේතුව තමයි මේ ජාතක කතාව කියන්නේ මොන කරුණක් අරබයාද? අපි දන්නවා ජාතක කතාවක් කියනකොට ඒ ජාතක කතාවක තියෙනවා වර්තමාන කතාවක්, අතීත කතාවක් සහ ඒ වගේම සමෝදායයක්.
සමෝදානයක් තියෙනවා.
මේ කරුණු තුන ගතහ කරනකොට මේක වර්තමාන කතාව විදිහට ජාතක පොතේ සඳහන් වෙන්නේ. ඒක දවසක් මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසත් වේළුවනාරාමයේ බුදුහාමුදුරු වැඩවසන කාලේ කිසියම් කතාබහක නිරත වෙනවා මේ දේවදත්ත හාමුදුරුවෝ අරමුණු කරගෙන. මොකද දේවදත්ත හාමුදුරන්ගේ ප්‍රකාශයක් තියෙනවා උන්වහන්සේ මේ තනියම සියල්ල කරගත්තා කියන හැඟීමක්. ඒ වගේම බුදුහාමුදුරන්ට සමව කටයුතු කරන්න සම අවස්ථාවන් ඉල්ලන අවස්ථාවක්. මේක දැනගෙන භික්ෂුන් වහන්සේලා මේ දේවදත්තයන්ගෙන් අහනවා ඇයි ඔබ වහන්සේ මෙහෙම කරන්නේ? ඒකට කියන ඇවැත්නි මම සර්වඥාන්සේගෙන් කිසිම ලාභ සත්‍රයක් ලබා ගත්තේ නැහැ. ත්‍රිපිටකේ මමම ඉගෙන ගත්තේ. දැන් මෙහෙම කියනකොට මේ ප්‍රකාශය කරන මොහොතේ බුදුන් වහන්සේ වඩිනවා මේ ස්ථානෙට. බුදුන් වහන්සේ පැමිණියාට පස්සේ භික්ෂුන් වහන්සේලා බුදුන් වහන්සේට ආරාධනා කරන ගෞතම බුදුරජාණන් වහන්සේ මේ කතාව පිළිබඳ අපට පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ. උන්වහන්සේ දේශනා කරනවා ස්වාමීන් වහන්ස මේ දැන් මතු දෙයක් පමණක් නෙමෙයි. මේක ආත්ම ගණනාවක ඉඳන් එන දෙයක්. මීට පෙර සිදුවීමක් මම ඔබට මතක් කරන්න කියලා තමයි මේ ජාතක කතාව දේශනා කරන්නේ. මේකේ තියෙන්නේ ආදරණීය දුවේ පුතේ බර්ණසෝර බ්‍රහ්මදත්ත කියන රජතුමාගේ කාලේ අපේ බුත්සරණ වහන්සේ ඉපදිලා තියෙනවා ගාන්ධර්ව කියලා කුලයක.
ගාන්ධර්ව කුලේ.
අපි දන්නවා මේ මල් මහතර විද්වත් කුලයක් කියලා කියන
ගාන්ධර්ව කුලේ. අපි උග්‍රසේන කතාවේ තියෙන්නේ නේද?
ඔබතුමා එදා ප්‍රකාශ කළා. එතකොට මේ ගාන්ධර්ව කුලේ ඉපදිලා වැඩි වේ පැමිණලා ශිල්ප ශාස්ත්‍රය ඉගෙනගෙන වීණා වාදකෙක් වෙනවා ගුත්තිල කියන ගාන්ධර්වයා. මේ ගුත්තිල කියන ගාන්ධර්වයා ප්‍රසිද්ධ වෙනවා දඹදිව ඉතාම දක්ෂ වීණා වාදකෙක් විදිහට. හැබැයි මේ ගුත්තිල වීණා වාදකයාගේ මව්පියන් දෙපළ අන්ධ දෙපළ. මව පියා දෙන්නම
අන්ධයි.
අම්මයි තාත්තයි දෙන්නම අන්ධයි. මේ ගුත්තිල පඬිතුමා රාජ්‍ය සේවයට යනවා. ගෙදර ඉන්න අම්මයි තාත්තයි ගෙදර දාලා හැමදාම මේ වීණා වාදනය කරන්න. මේ අතරතුර සිදුවෙන කිසියම් සිදුවීමක් මේ බරණැස් නුවර ඉඳලා වෙළඳු කණ්ඩායමක් උදේනිපුරයට යනවා.
වෙළඳාමට
උදේනිපුරයට ගිහිල්ලා ඒගොල්ලෝ ධනවත් වෙළෙන්ද මේගොල්ලෝ රාත්‍රී කාලේ නවාතන් ගත්ත තැනදී ඒගොල්ලෝ කතිකා කරගන්නවා මේ හවස්යාමේ මේ වීණා වාදනයක් ඇහුවොත් හොඳයි කියලා. දැන් ඒගොල්ලෝ අර බර්ණසූරේ ඉන්නකොට වීණා වාදනයට තවන් දෙන පිරිසක් නේ. ඊට පස්සේ මේ කෙනෙක් යවා කියනවා මේ නගරයේ ඉන්නවා නම් වීණා වාදයට දක්ෂ කෙනෙක් අපට වීණා වාදින සුසු කෙනෙක් හොයලා දෙන්න කියලා. ඒ මොහොතේ කෙනෙක් ගිහිල්ලා මේ ඒ නගරේ ඉන්න උදේනි නගරේ ඉන්න දක්ෂම වීණා වාදියා ගෙන එනවා.
මේ උදේනි නුවරටම කප් ගහපු.
ආ උදේනි නුවරට දක්ෂයෙක් ඉන්නවා මේ ඒ වීණා වාදිකයාගෙනම මූසිල කියලා.
මූසිල.
ඔහු මූසිල. මේ මූසිල තරුණෙක් තරුණ වයසේ. මේ මූසිල ඇවිල්ලා මේ වෙලෙන්දුත් එක්ක දැන් මේ වීණා වාදනය කරන ගමන් එයා දන්න ශිල්ප දක්වනවා. තමන්ගේ වීණා වර්ගන ඇවිල්ලා. එයා අර ඔබ දන්න සංගීතයේ තියෙනවා උච්ච ස්වර මධ්‍ය ස්වර සහ මන්ද කියලා. මේ ස්වර සියල්ල භාවිතා කරලා වරින් වර යා වීණා වාදනය කරනවා. හැබැයි අර වෙලෙන්දෝ මේක පොඩ්ඩක් මායින් කරන්නේ නැහැ. ඒගොල්ලෝ මේක දැනින්නේ නැති විදිහට ඉන්නවා. එයාලට දැනින්නේ නැහැ මේ වීණා වාදනය. දැන් මෙයාට හරි ගැටලුවක්. මම මෙච්චර ලස්සන මගේ වීණා වාදනය කරනවා. මේගොල්ලෝ මේක විඳින්නේ නැහැ. දැනින්නේ නැහැ මෙයාලට. පොඩි ප්‍රශ්නයක් අහනවා. වෙලෙන්දෝනි ඔබලාට මේ වීණා වාදනය දැනින්නේ නැද්ද?
අයියෝ මට මතකයි අර නොමිහිරිද මේ වෙන ඇසුහුද මේන් වැඩි වෙන
අනහරි මල් මහත්තයා
මොකද කියව නොසතුටු වන්ට කාරණ
කියව නොසතුටු වන්ට කාරණ දැන් මේ නොසතුටින් ඉන්නකොට කාරණා අහනවා එතකොට අපේ බෝසත්තුමා කියනවා ගුත්තිල පඬිතුමා කියනවා අපි හිතා හිටියේ ඔබ මේ වීණාව සුසර කරනවා වෙන්ට ඇති දැන් අපි අර ඉංග්‍රීසි භාෂාව කියන්නේ ටියුන් කරනවා කියන්නේ වීණාව ටියුන් කරනවා වෙන්ට ඇති තාම වීණා වාදනය කලේ නැතුව ඇති
කියන මනුස්සයා මේ වෙනකොට ෂෝ එකේ භාගයක් ගිහිල්ලා
ඇත ගිහිල්ලා එතකොට දැන් එතකොට මෙයාට පොඩි තිගැස්මක් ඇති වෙනවා එයා හිතනවා මට වඩා දක්ෂ වීණා වාදකෙක්ගේ වීණා ගායනකට ඔබ සවන් දීලා තියෙනවද මේ වීණා වාදකයා මෙහෙම අහනකොට මේ වෙලෙන්දු කියනවා බර්නස් නෝර ඉන්නවා දක්ෂ වීණා වාදකෙක් ඔබ වගේ නෙමෙයි මේ වීණා වාදකයා දක්ෂ වීණා
වාදක. ඒ කියන්නේ ගුත්තිලයන්ගේ වීණා වාදනයේ ශ්‍රවණය කරපු වෙලෙන්දන්ට මෝසිලයන්ගේ වීණා වාදනය හිස් පුස්සක්
ඒ වගේ දැනෙනවා. අන්න ඔබ හරියටම කිව්වා. ඒක දැනෙනකොට දැන් මේ මූසිල හරි දක්ෂ තරුණෙක්. එයා කියනවා වෙලදුනේ මම කැමති එතුමාට ශිල්පී කර ගන්න. කරුණා කරලා මාව රැගෙන යන්න ඔබලා යන වෙලාවට නගරයට
බර්නස්ට් දකි නෙතන අර අර ශිෂ්‍යෙක් තුල තියෙන මේ ඉගෙන ගැනීම ආසාවනේ.
අනිවාර්යයෙන්ම දක්ෂ ශිෂ්‍යෙක් තුල තියෙන සොයාගෙන යෑමේ ආසාව මේ ගුරුවරයා හොයාගෙන යන්න දැන් මෙයා කැමැත්තෙන් මේ වෙලදුට එකතු වෙනවා. මේ වෙලදු නොපැකිලව එක්ක යනවා මේ තරුණයාව. මේ තරුණයා යනවා ගිහිල්ලා මේ වෙලෙන්ද අර ගුත්තිලගේ නිවස මේ දරුවාට පැහැදිලි කරලා පෙන්නලා තම තමන්ගේ රාජකාරී කටයුතුලට යනවා. දැන් මේ මූසිල තරුණයා අර ගුත්තිල ඇදුරුතුමාගේ නිවසට ගිහිල්ලා වටපිට බලනවා කිසිම කෙනෙක් නැහැ. නමුත් එයාට පේනවා ගේ ඇතුලේ වීණාවක් තියෙනවා. දැන් ගුත්තිල පඬිතුමාගේ ජාති වීණාව, ඒ කියන්නේ මුලින්ම පාවිච්චි කරපු වීණාව ගෙදර තියෙනවනේ.
තියෙනවනේ.
ඒ වීණාව දැක්ක ගමන් මෙයා නොපැකිලව ගිහිල්ලා අර වීණාව අරගෙන නාදය කරන්න පටන් ගන්නවා. වාදනය කරන්න පටන් ගන්නවා. එතන අපි දකිනවා අර විනයක් නැති දරුවෙක්ගේ ලක්ෂණ නේද මල් මාතය?
ඔබ ගුරුවරයන් නැති වෙලාවක නේද?
සාමාන්‍ය නිවසක නැති වෙලාවක කෙනෙක්ගේ ගෙදරකට ගිහිල්ලා මේ වගේ වීණාවක් වාදනය කරන්න යනකොට මේ වීණාව අරගෙන එයා මොකද කරන්නේ? මේක දැන් වාදනය කරන්න හදනවා. හදනකොටම එක පාරම ගියතුල ඉඳන් එනවා වැඩිහිටි දෙන්නෙක් ඇවිල්ලා සූ සූ කියලා අත ගසනවා මේ සුසු යයි අත ගැසු සැකයන. දැන් මේ දෙන්න අඳ දෙන්නෙක් නේ. ඒ දෙන්න හිතනවා
මට මතක් වෙනවා ඔගේ තියෙනවා අර අඳ මව්පිය දෙදෙන
ඔහු වයන බව නොමදැන
කති වෙන මීයන
සුසු යයි අත ගැසු සැකයන. මේ සුසු කියලා අත ගන්නේ මගේ පුතාගේ වීණා වාදනය. මම නැත්නම් අපේ පුතාගේ වීණාව මීය කනව වෙන්න ඇති කියලා මේ දෙමව්පියෝ මේ එලවන්ට හදන්නේ. දැන් මේක දකින මූසිල එක පාරම කතා කරලා අහනවා දැන් මම ආවේ මේ ශිල්පී ඉගෙන ගන්නට කො ඔබගේ පුතා එහෙම නැත්නම් මේ ගුරුතුමා කො. එතකොට කියනවා රාජ්‍ය සේවයට ගිහිල්ලා ඉන්නේ දැන් ළඟ ඉනව ඇති කියලා මේ දෙමව්පියෝ කියනවා. මේ මොහොතේම වීණාව වාදනය අපේ ගුත්තිල පඬිතුමන් රාජ්‍ය සේවයට ගිහිල්ලා නිවසට පැමිණෙන මොහොත. මේ ආව ගමන්ම දැන් ඉතින් දකිනවා මේ ශිෂ්‍යාදීහා ගුත්තිල පඬිතුමා ගාව තියෙන දක්ෂතාවයක් මේ සාමුද්‍රිකා ශාස්ත්‍රය දන්නවා.
ඒ කියන්නේ අංග දේහ ලක්ෂණ
විද්‍යාව. දේහ ලක්ෂණ ශාස්ත්‍රය. මේ දේහ ලක්ෂණ ශාස්ත්‍රය දැක්ක ගමන්ම මූතිල තිල තියෙන ලක්ෂණේ දැක්ක ගමන්ම ගුත්තිල පඬිතුමා තේරුම් ගන්නවා මේ නම් යහපත් දරුවෙක් නෙවෙයි ශිල්ප දෙන්න තරම්.
අසත්පුරුෂේ.
අසත්පුරුෂ ගති ලක්ෂණ පේනවා. මෙයා වැඳ වැටිලා කියනවා ගුරුතුමනි මට ශිල්ප උගන්වන්නට. නමුත් ගුරුතුමා කැමති වෙන්නේ නැහැ. අපේ ගුත්තිල පඬිතුමා කැමති වෙන්නේ නැහැ. ඔහුගේ දේහ ලක්ෂණ දැක්ක ගමන් හිතෙනවා මේ ලක්ෂණ වලින් මෙයා අසත්පුරුෂෙක් බව පැහැදිලි වෙනවා. නමුත් අදහස අත්හරින්නේ නැහැ. අර ඔබ කිව්වා වගේ දක්ෂ ශිෂ්‍යෙක් තියෙන ලක්ෂණ බලන්ට මොහුගේ උපක්‍රමයේ කොහොම හරි උපක්‍රම ශිල්පී අධ්‍යාපන ලැබනවා කියන එක හිතලා එයාගේ උද්‍යෝගය කොහොමද කියනවා නම් මෙයා දෙමව්පියෝ ලව්වා ගුත්තිලව තමන්ගේ බසට නම්වා ගන්නවා. මෙදෙමව්පිය ළඟ වැඳ වැටලා කියනවා අනේ ආදරණීය අමේ තාත්තේ මට මේ ගුරුතුමහලව ශිල්ප උගන්වන්නට කියන්න. දැන් අම්මගේ තාත්තගේ මේ වචනය අහක දන්න
උත්තර
පඬිතුමාට. ඉතින් උත්තර පඬිතුමා මොකද කරන්නේ? මේ දරුවාට ශිල්ප ශාස්ත්‍ර උගන්වනවා. අපි දන්නව අර ආචාර්ය භාගයේ නොගෙන උගන්වනවා කොමාර ගෙදර අන්තේවාසික වැඩ කරගෙන ඉන්නවා. මේ දරුවාට ශිල්ප උගන්වනවා. මේ ශිල්ප උගන්වනකොට මේ පඬිතුමා උපරිම විදිහට සියලුම ශාස්ත්‍ර ශිල්ප ශාස්ත්‍ර උගන්වනවා. මේ උගන්වන අතරේ මෙයා සැරින් සැරේ රජමාලිගාවට
එක්ක සත්පුරුෂයෙක් වුණාට ශිල්පයේ අඩුවක් කළේ නැහැ.
අනිවාර්යයෙන්ම
ගුරු මුෂ්ටියෙන් බැහැරව
මේ සියලු ශාස්ත්‍රෙම ඉගෙනනවා.
තමාහා සමානේක බවටම පත් කරන්නේ.
තමාහා සමානේක බවට පත් කරනවා විතරක් නෙවෙයි, ගුරුතුමා රාජමාලිගාවට පවා එක්ක යනවා මේ ගෝලයාව. අඳුන්ලා දෙනවා රජතුමාට.
ගුරුවරයෙන් වෙන්න ඕන යුතුයකම
ගුරුවරයා තුළ තියෙන ලක්ෂණ අපි බුද්ධ ධර්ම පාඩමේ ඉගෙන ගන්නවා. මාලන් කරන මහත්මයා අර ගුරුවරයා අඳුන්ලා දෙනවානේ ශිෂ්‍යන්ට නේද? ශිෂ්‍යෝ අඳුන්ලා දෙනවා. එතකොට අඳුන්වා දීම තමයි මේ කරන්නේ. රජමාලිගාවට ගිහිල්ලා කියන මේ මගේ ශිෂ්‍යෙක් මගේ හොඳ දක්ෂ දරුවෙක් කියලා අඳුන්ලා දෙනවා. මේ අඳුන්ලා දීමත් එක්ක දැන් රජතුමාත් එක්ක හිතවත් වෙන මූසිල. මේ අතරේ මේ මූසිලට අවශ්‍යතාවයක් තියෙනවා. මෙන් ශිල්ප ශාස්ත්‍රයේ තමන් අධ්‍යයන ගත්ත දේ මේ රාජමාලිගාවේදීම තමන් මේක ප්‍රගුණ කරන්න ඕනේ කියන එක. දවසක් මේ ගුත්තිල පඬිතුමා රජතුමාට කියනවා, රජතුමනි මගේ ශිෂ්‍යයා ඔබ වහන්සේට සේවය කරන්න කැමති. හොඳයි, කමක් නැහැ එවන්ට රජතුමා කියනවා. දැන් ඒ වගේ අවස්ථාවක ගිය වෙලාවක මෙයාට වැටුප් දීම ගැන තීරණය කරනවා. දැන් ගුරුතුමාට සාමාන්‍ය දෙන වැටුපට වඩා අඩ වැටුපක් තමයි ගෝලයාට දෙන්න හදන්නේ. එතකොට රජතුමා කියනවා ඔහුට ලබා දෙන අඩ වැටුප්. එතකොට මේකට ශිෂ්‍යයා කැමැති වෙනවා. ශිෂ්‍යයා කියනවා මා ගුරුතුමා හා සර්ගයේ වීණා වාදකන දක්ෂෙක්. ඇයි මට අඩ වැටුප් ගෙවන්නේ? මටත් ගුරුතුමාට සම වැටුප් ගෙවන්න. මේ තීරණයට රජතුමා එකහෙලා විරුද්ධ වෙනවා. රජතුමා කියනවා මට එහෙම කරන්න බෑ. එහෙමනම් ඔබ දෙදෙනා අතරේ තරගයක් පවත්වන්න ඕනේ.
දක්ෂයා තෝරන්න ඕනේ.
දක්ෂෙක් තෝරන්න ඕනේ. දැන් මෙන්න මේ අවස්ථාවට තමයි රජතුමා පත් වෙන්නේ. රජතුමා කියනවා වීණා වාදින සඳ තරගයක්. එතකොට දැන් මේ අපේ ගුරුතුමා හිතනවා, ගුත්තිල පඬිතුමා හිතනවා දැන් මම වයසයි, මට මහලු වයසේ බැරිය වෙන ගායන අපිරිත. මොකද මේ තරුණ ජවයත් එක්ක මෙතුමාට පොඩි ගැටලුවක් තියෙනවා. වීණා වාදනයේ දක්ෂ කෙසේ වුණත් අර තරුණියත් එක්ක ගැටලුවක් තියෙනවා මේ තරංකාරී බවට එකතු වෙන්න. ඒක නිසා මොකද කරන්නේ? ගුත්තිල පඬිතුමා දැනගන්නවා මට මේකට කාලයක් අවශ්‍ය වෙනවා. රජතුමාට දැනුම් දෙනවා දින 7ක් කල් දෙන්න මට. ශිල්ප සත්වෙනි දවස දක්වමි. මට දින 7ක් දෙන්න මේ තරගයට. රජතුමා සියලු කටයුතු සූදානම් කරනවා. දැන් මේක රටවැසියන් දැනුම් දීලා වීණා වාදන තරගයක් පැවැත්වනවා කියලා දැනුම් දීලා මේ තරගේ පවත්වන මොහොතේ තාමත්ම ගැටලුකාරී තත්වයකට පත් වෙන අපේ ගුත්තිල ඇඳුතුමා. ඒකට හේතු මලන් කරන මහත්මයා දැන් ගුත්තිල ඇඳුතුමා දන්නවා මම මේ තරගෙට ගියොත් පරදිනවායි කියන එක. මොකද ශිෂ්‍යත් දැන් තමාහා සමානව දක්ෂතාවෙන් දක්වන කෙනෙක්. ශිල්ප සියල්ල උගන්ලා ඉවරයි. ඉතින් අර තරුණකමත් එක්ක බැරි බව දැනගන්නවා. ඒක නිසා මෙයා පසුතැවිල්ලට ලක් වෙලා මෙයා කල්පනා කරනවා දැන් 7 වෙනි දවස වෙනකම් මෙයාට තීරණයක් කරගන්න බැරි වෙනවා. ජීවිතය නැති කරගන්න ඕනේ. මේක විශාල ගැටලුවක්. අර අන්ද දෙමාපියන්ට.
ඒ කියන්නේ ශිෂ්‍යයා තමන්ට අභියෝග කරන එක ගුරුවරයාට මහා චිත්ත පීඩාවක්.
විශාල චිත්ත පීඩාවක් බවට පත් වෙනවා. ගුරුතුමා සියදිවි හානි කරගන්න තරම් පෙළඹෙනවා. එතුමා වනගත වෙන්න උත්සාහ කරනවා. වනගත වෙන්න උත්සාහ කළා 6 වෙනි දිනේ වනයට ගමන් කරනවා. මේ යන වෙලාවේ තමයි අද නිදුපුතේ මතක තියාගන්න දෙදෙව්ලොවට අධිපති සක්ත දෙවියන්ට මේ දුක දැනෙනවා. සක්ත දෙවියෝ දුක දැනුනම පිහිට වෙනවා කෙනෙකුට. සක්ත දෙවියෝ වනාන්තරයට ඇවිල්ලා ගුත්තිල පඬිතුමා ළඟ පෙනි සිටිනවා. එතකොටම ගුත්තිල පඬිතුමා ඔබ කවුද? මම තමයි සක්ත දෙවියන්. ඔබ මොකද මේ කරන්නේ? එතකොට ගුත්තිල පඬිතුමා සියලු දේ කියනවා. කියනකොට කියනවා ඔබට මේ තරගෙන් පරාජය වෙන්න මම ඉඩ තියන්නේ නැහැ. මොකද ඔබ යහපත් කෙනෙක්. මල්කරණ මහත්මයා දැන් මොකද්ද මෙතුමාගේ තියෙන යහපත්කම? ඔබ දකින්නට අපේ දරුවන්ට කියලා දෙනවනම් මොකද්ද මේ ගුත්තිල පඬිතුමා මේ අන්ද දෙමව්පියන් වෙනුවෙන් කරන කාර්යය නේද මේ කතා කරන්නේ?
දැන් එතනදීද දැන් දේහ ලක්ෂණ විද්‍යාවෙන්ම දැක්කානේ මේකා මහා අසත්පුරුෂයෙක් කියලා. හැබැයි ඔහුව ශිල්පයේ නිපුණයෙක් බවට පත් කරනවා විතක ඔය ගුත්තිලේම කියනවා ගුත්තිල පඬිතුමා ආත්ම භාෂණයක් කරගන්නවා මේ කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත් කිරි දියනි දෙවියත් අඟුරු සුදුවන කලෙක් නම් නැත් කියලා. මම හිතන්නේ මේක ඒ අර ඇති වෙච්ච චිත්ත පීඩාවට යම්කිසි සහනයක් කරගන්න ඇති.
අනිවාර්යයෙන්ම දැන් අනිවාර්යයෙන්ම සක්‍රදේව රජුට හිතනවා අන්ධ දෙමාපියන්ට සලකන දරුවෙකුට තමයි මේ විපත වෙන්න යන්නේ. බලන්න
දෙමාපියන් පුරුෂ ගුණයට දෙවියෝ සලකනවා.
දෙවියන් සලකනවා. අද දූපතේ මතක තබාගත දෙයක් තමයි දෙමාපියන්ට සලකන දරුවෝ දිහා දෙවියන් බලනවා කියන එක. එතකොට සකදිවිය පොරොන්දු වෙනවා ඔබට මේ තරගෙන් ජයග්‍රහණය කරන මං ඉඩකඩ ලබා දෙනවා. කිසිම බයක් සැකිලිමක් නැතුව ඔබ මේ තරගෙට ඉදිරිපත් වෙන්න. මම ඔබට වර තුනක් ලබා දෙනවා. පස ඇට කියලා කියනවා. පස ඇට තුනක් ලබා දෙනවා. මම කියන විදිහට ඒ දිනේ තරගෙට ගිහලා මේ වීණා වාදනය කරන්න කියන උපදේශය දෙනවා. දැන් මේක හරි ශක්තියක් කරගන්න අපේ ගුතිල ඇඳුරතුමා. ඇවිල්ලා හරියට මර සත්වෙනි දවසේ විශාල සෙනගක් ඉස්සර මේ තරග මණ්ඩපේ පවත්වනන් පවත්වන්නේ මේ තරගයට ඉදිරිපත්.
එතකොට අපේ දරුවන්ට නියම වෙන්නේ අපි අදාළ කොටස වෙන්නේ ඔය ගුත්තිල මෝසිල වීණා වාදන තරගය.